භික්ෂුන් වහන්සේලාගේ සිරිතක් තියෙනවා. මේ විදිහේ දානයක් වළඳලා ධර්මානුශාසනා කරන්න. දැන් මේ පින්වතුන් බුදුරජාණන් වහන්සේටත් ඒ වගේම මහා සංඝරත්නය වෙනුවෙන් දානයක් දුන්නා. ඒ අතරම ධර්ම දේශනාවට සවන් දෙනවා. ඒ එතනක් තියෙනවා එක්තරා අවමාරුවක්. ඒ ඔය පින්වතුන් මේ දානය දුන්නා, ඒ වගේම මහා සංඝරත්නය වෙනුවෙන් අපි ධර්ම දේශනාවක් කරනවා. ඒ දාන වලින් උසස්ම දානේ ධර්ම දානේ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා. ඒ නිසා ධර්මීය දේශනා කරනකොට ඒ බුදුරජාණන් වහන්සේ නැත්නම් අපේ භාග්‍යවතුන් වහන්සේ කතා කරන පිරිස එක එක තත්වල් වල ඉන්නේ. ඒ කියන්නේ පඩිපෙළක වෙන වෙන තත්තු තියෙනවා වාගේ මේ පුද්ගලයෝ මේ එක එක තත්වවල තමයි ඉන්නේ. ඒ තත්ව හතරකට අපි මේක බෙදන්න පුළුවන්. ඒ පළවෙනි තත්ව කියන ගැහෙන්නේ නැද්ද? ඒ පළවෙනි තට්ටුව තමයි සද්ධා කියලා කියන්නේ. දෙවෙනි තට්ටුව තමයි සීල. තුන්වෙනි තට්ටුව තමයි සමාධි. හතරවෙනි තට්ටුව තමයි ප්‍රඥාව කියන්නේ. එතකොට මේ සමහර අය බෞද්ධයෝ කියලා හිටියට ඔක්කොම එක එකම தત્ත්වේ නෙමෙයි ඉන්නේ. එතකොට බෞද්ධයෝ විතරක් නෙමෙයි කවුරුත් මිනිස්සුයෝ කියන જાතිය ඒ தત્තු හතරේ තමයි ඉන්නේ. එතකොට මේ බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කරනකොට ඒ ඉන්න தત્ත්ව 90 තමයි ඒ ධර්ම දේශනාව කියන්නේ. දැන් අපේ සූත්‍ර අරන් බැලුවොත් ඒ හැම සූත්‍රයක්ම එක්තරා තට්ටුවක තමයි හිටියේ. නිතරම බුදුරජාණන් වහන්සේ උත්සාහ කළේ පළවෙනි තට්ටුවේ ඉන්න කෙනෙක්ට ධර්ම දේශනා කරනවා නම් දෙවන තට්ටුවට යන්නයි ඒ ධර්ම දේශනාව කරන්නේ. එතකොට දෙවෙනි තට්ටුවේ ඉන්න කෙනෙකුට තුන්වෙනි තට්ටුවට යන්නයි ධර්ම දේශනා කරන්නේ. තුන්වෙනි තට්ටුවේ ඉන්න කෙනෙකුට හතරවෙනි තට්ටුවට යන්නයි ධර්ම දේශනා කරන්නේ. අනේ විදිහට ධර්ම දේශනා කළේ. නමුත් දැන් මේ වාගේ අවස්ථාවකදී මේ පින්වතුන් අතරේ එක එක තට්ටුවල ඉන්න නිසා මම මේ තට්ටු ගැන විස්තරයක් කරනවා. ඒ පළවෙනි තට්ටුව ශ්‍රද්ධා. සත් දහා කියනකොට සත් දහා. ඒ සත් කියන්නේ ගුණ නුවණ කියන එකයි සත් කියන්නේ. අපි සත්පුරුෂයෝ කියලා කියන්නේ අසත්පුරුෂයෝ කියලා කියන්නේ. ඒ සත්පුරුෂයෝ කියන්නේ ගුණවත් අය. ඒ ගුණවත් අය තම සත්පුරුෂ. එතකොට ශ්‍රද්ධා කියපුවාම ඒ ගුණවත්කම උසස් කොට සලකනවා කියන එක ඒක තේරුම් ගුණවත්කම උසස් කොට සලකනවා නම් තමයි ඒ පුද්ගලයා ගුණවත් ජීවිතයක් ගත කරන්නේ. ඒ කියන්නේ කෙනෙක් කාටවත් මේ හිංසා පීඩා කරන්නේ නැත්තම් ඒ හිංසා පීඩා කරන්නේ නැත්තේ ගුණවත්කම උසස් කොට සලකන නිසා. එහෙම සලකන්නේ නැත්තම් අනුන්ට හිංසා පීඩා කරන්න මැරි වෙන්නේ නැහැ. කේන්ති ගියොත් කේන්ති ප්‍රකාශ කරන්න පුළුවන්, කුණුවරප කියලා බයින්න පුළුවන්, එහෙම නැත්තම් සාගතයන් පුළුවන්. ඒ විදිහේ ක්‍රියාවක් කරන්නේ අර ගුණවත්කම උසස් කර සලකන්නේ නැති නිසා. ඒ නිසා ශ්‍රද්ධාව යම්කිසි කෙනෙකුට තියෙනවා නම් සීලය තියෙනවා. ශ්‍රද්ධාවක් නැත්තම් සීලයක් නැහැ. ඒකයි ඒකේ තේරුම. ඒ නිසා සිල් රැකීමට ශ්‍රද්ධාව අවශ්‍යයි. දැන් ශ්‍රද්ධාව කියන එක දැන් සමහර ප්‍රශ්න කරන්න පුළුවන්. ශ්‍රද්ධාව කියන්නේ මේ බුදුන් අදහන එකට නේද කියලා. ඒකෙත් ඇත්තක් තියෙනවා. ඒ කියන්නේ ඒ ගුණවත්කම සලකන පුද්ගලයා ගුණවත්කමින් උසස්ම තැනක පත්වෙච්ච තැනත්තා තමයි බුද්ධ කියන වචනය අපි පාවිච්චි කරන්නේ. ඒ නිසා ශ්‍රද්ධාව කියන පුද්ගලයා බුදුන් කෙරෙහි ශ්‍රද්ධාව ඇති වෙනවා. ඒ කියන්නේ උසස් කොට සලකනවා. ඒ වගේම බුද්ධ දේශනාවේ තියෙන්නේ හොඳ වෙන හැටි කියලා. ඒ නිසා ධර්මය ගැන උසස් කොට සලකනවා. ඒ වගේම ඒ ධර්මයේ අනුව ජීවත් වෙන පුද්ගලයෝ තමයි සංඝ කියලා කියන්නේ. ඒ නිසා ඒ මහා සංඝ රත්නයට අපි ගරු කරනවා ශ්‍රද්ධාව කියන තැනට. ඒක තමයි ශ්‍රද්ධා කියන වචනේ තේරුම. ඔකට මේ ඉංග්‍රීසි වචනයක් තියෙනවා. ඒ ඉංග්‍රීසි වචනේ ඒකත් මේ පිටු ඉංග්‍රීසි දන්න නිසා මම ඒක තේරුම් කරනවා. ඉංග්‍රීසි වචනේ sense of values කියනවා. අනේ sense of values අපි ඒකට මේ සිංහල වචනයක් තියෙනවා මේ සාර ධර්ම. ඒ සාර ධර්ම කියන ඒ වචනේ තාවේ මේ ධම්මපදයේම ගාථාවක් තියෙනවා. අසාරේ සාර මතිනෝ සාරේචා සාර දස්සනෝ තේ සාරං නාදි ගච්ඡanti මිච්ඡා සංකප්ප ගෝචර. ඒ කියන්නේ සරුදේ හැටියට නෑ සරුදේ නිසරුදේ හැටියට සලකනවා නම් නිසරුදේ සරුදේ හැටියට යම් කිසි කෙනෙක් සලකනවා නම් ඒ පුද්ගලයා කවදාකවත් සරුදේ කරා ගමන් කරන්නේ නැහැ. ඒ වගේම මිච්ඡා සංකල්පයෙන් තමයි ජීවත් වෙන්නේ. මිච්ඡා සංකල්ප කියන්නේ ඒ හොඳ දේ අරමුණු කර ගැනීමයි. මේ මිච්ඡා සංකල්ප කියන්නේ නරක දේ අරමුණු කර ගැනීම. සම්මා සංකප්ප කියන්නේ හොඳ දේ අරමුණු කර ගැනීම. එතකොට ওই සංකප්ප කියන වචනේ තව විශේෂ තේරුමක් තියෙනවා. සංකප්ප කියන්නේ අපේ සිංහල වචනයක් තියෙනවානේ කල්පනා කරනවා කියලා. ගත් දෙනෙක් ඒ වචනේ පාවිච්චි කරුවාට ඒකේ නියම අර්ථය දන්නේ නැහැ. කල්පනා කරනවා කියන්නේ මේ ඉංග්‍රීසි වචනයක් තියෙනවානේ ඉමේජිනේෂන්. ඒ කියන්නේ හිතේ රූප මවනවා. ඉමේජින් කියන්නේ ඉමේජ්, ඉංග්‍රීසියෙන් කියන්නේ ඉමේජ්. ඉමේජ් එකක් හදනවා. රූපයක් හදනවා හිතේ. ඒකයි ඉමේජිනේෂන් කියන්නේ. අපි කල්පනා කරන ක්‍රම දෙකක් තියෙනවා. එක ක්‍රමයක් තමයි රූප වලින් කල්පනා කරන්න. රූප මැවීම. අනිත් එක තමයි වචනයෙන් කල්පනා කරනවා. මම ගෙදර යනවා කියනකොට වචනයෙන් ඒක කියන්නේ. ඒක වාක්‍යයක්. නමුත් එතන ඒ එක්කම රූපේකුත් මැවෙනවා ගෙදර යන හැටි නැත්තම් ගෙදර කොහොම වගේද කියලා. ඒවත් රූපයක් මැවෙනවා. ඒ දෙකම එක වෙලාවට කෙරෙන දෙකක්. එතන රූපයයි ඒ වගේම එතන තියෙනවා වචන වලින් කල්පනා කිරීම. දැන් ඔබට බුදුරජාණන් වහන්සේ වචන දෙකක් පාවිච්චි කරුවා. ඒ රූපයෙන් කල්පනා කිරීම තමයි සංකප්ප. වචනයෙන් කල්පනා කිරීම තමයි විතක්ක. එතකොට විතක්ක සංකප්ප කියන දෙකම එක හැටියටයි කියන්නේ. එකම දේ දෙවිධයකට කෙරෙන්නේ. එතකොට අද නවීන විද්‍යාඥයෝ අද නවීන මනෝ විද්‍යාඥයෝ මානසික ඒවා ගැන කතා කරද්දී විද්‍යාඥයෝ බලන තියෙන කාරණයක් තමයි අපේ මේ හිත කියන එක ඔය කොම්පියුටර් එකක් වගේ. කොම්පියුටර් එකේ තියෙනවනේ මේ මොකක්ද ඒකට කියන්නේ මේ hardware software කියලා වචන දෙකක් තියෙනවනේ නේද? එතකොට ඒ software කියන එකෙන් කරන්නේ මොකද්ද? මේ මොකක්ද ඒකට කියන්නේ මේ program එක ප්‍රෝග්‍රෑම් එකකින් තමයි ඒ කම්පියුටර් වැඩ කරන්නේ. එතකොට ඒ වාගේ ප්‍රෝග්‍රෑම් එක අනුව තමයි අපේ හිත වැඩ කරන්නේ. අපි කරන දේවල් අපේ ජීවිතේ ඔක්කොම ප්‍රෝග්‍රෑම් එකකින් තමයි වැඩ කරන්නේ. ඒකයි ඒකේ තේරුම. මේ කම්පියුටර් එකට කියනවා goal seeking machine කියලා. ඒ කියන්නේ අරමුණක් කරා තමයි මේ ප්‍රෝග්‍රෑම් එක යන්නේ. අහවල් දේ කරන්න කියලා ප්‍රෝග්‍රෑම් එක අරමුණක් කරා යන. මනුෂ්‍යයාගේ හිතත් නිතරම අරමුණු කරා තමයි යන්නේ. මොකක් හරි අරමුණ. දැන් මෙතනින් නැගිටලා කොහේරි තැනකට යනවා නම් අහවල් තැනටයි යන්නේ කියලා අරමුණක් ඇතුව තමයි යන්නේ. ඒ අරමුණ ඒ හදන්නේ ප්‍රෝග්‍රෑම් එක. එතකොට ඒ ප්‍රෝග්‍රෑම් කියන එකට තමයි අපි දිට්ඨි කියන වචනේ බුදුරජාණන් වහන්සේ පාවිච්චි කළේ. දිට්ඨි කියන්නේ දෘෂ්ටිය. දෘෂ්ටි කියන්නේ අදහස. ඒ අදහස තමයි ප්‍රෝග්‍රෑම් කරන්නේ. එතකොට ඒකේ තියෙනවා සම්‍යක් දෘෂ්ටියයි මිත්‍යා දෘෂ්ටියයි කියලා දෙකක්. ඒ මිත්‍යා දෘෂ්ටිය කියන්නේ නරක ප්‍රෝග්‍රෑම්. සම්‍යක් දෘෂ්ටිය කියන්නේ හොඳ ප්‍රෝග්‍රෑම්. දැන් මේ ඒකයි දැන් ওই මාක්ස්වාදී වාගේ සමහරලාට ධනපතියෝ බන්ධව වේවා කියලා එහෙම කියන්නේ එතන ඒ ප්‍රෝග්‍රෑම් එක. එතකොට මාක්ස්වාදියෝ කියන්නේ මාක්ස් ඔය කාල් මාක්ස් කියන පුද්ගලයා හදාපු ප්‍රෝග්‍රෑම් එක. ඒ ප්‍රෝග්‍රෑම් වල හුඟක් යුද්ධ ආරම්භය අවදි විනාශත් වුණා. ඉතින් ඒ වාගේ මේ නරක ප්‍රෝග්‍රෑම් හොඳ ප්‍රෝග්‍රෑම් ඇති වෙනව මනසින්. ඒ ප්‍රෝග්‍රෑම් ඇති වෙනවා කියන එක කුඩා කාලේ ඉඳලම ඇති වෙන එක. දැන් ළමේකට තියෙන පරිසරයේ අනුව තමයි මේ ප්‍රෝග්‍රෑම් එක හැදෙන්න පටන් ගන්න. අම්මයි තාත්තයි නිතරම රණ්ඩු වෙනවා නම් ගහ ගන්න යනවා නම් මේ බයිනවා නම් කුණු හරප කියනවා නම් අර ළමයාත් ඒව පුරුදු වෙනවා. එතකොට ළමයා ළමේ හරි විදිහට හදන්න නම් දෙමව්පියෝ හරි විදිහට ජීවත් වෙන්න ඕනේ. දෙමව්පියෝ හරි විදිහට ජීවත් වෙන්නේ නැත්නම් ළමයා නරක වෙයි. ඒකයි ඔය මනෝවිද්‍යාඥයෝ දැන් කාලේ ඔය බටහිර මනෝවිද්‍යාඥයෝ කෙනෙකුට මානසික රෝගයක් හරි මොකක් හරි කරදරයක් තියෙනවා නම් ඉස්සරලාම අහන්නේ තමන්ගේ දෙමව්පියෝ කොහොමද හිටියේ, පවුල කොයි වගේද, සහෝදරෝ කොයි වගේද, ඒ අතීතේ මතක් කරන්නේ ඒකටයි. අතීතය ගැන අහනවා. ඒ මොකද ඒ අතීතය අනුව තමයි මෙයාගේ හිත හැදිලා තියෙන්නේ. ඒ හිත හැදෙනවා කියන්නේ ප්‍රෝග්‍රෑම් එක හැදිලා තියෙන හැටි. එතකොට මේ මොහොරකම් කෙරුවට කමන්නේ නැහැ කියලා අදහසක් තියෙනවා. දැන් සමහර අය ඉන්නවා පුතාගෙන් ඉඳන් මොකක් හරි එකක් හොරකම් කරගෙන ආපුවාම අම්මා කියනවා නම් ආ හොඳයි මේ මගේ පුතා අද හොඳ වැඩක් නේ කරලා තියෙන්නේ කියලා එහෙම ප්‍රශංසා කෙරුවොත් මේ ඒ තාලෙට හැදෙන්න පටන් ගන්නවා. අම්මට කියවනේ මේ හොඳයි කියලා. ඉතින් මං ඒක හොඳ වැඩක් මං කරලා තියෙන්නේ කියලා. ඒක තව මේ ලොකු වෙලා වැඩිහිටි කාලේ එනකොට ඒක තවත් හොඳට වැඩ කරන්න පටන් ගන්නවා. බැංකු හොරකම් කරන්න පුළුවන් නම් බැංකුවට බැංකුවෙන් මට පුළුවන් සල්ලි ගන්න කරදරයක් නැහැ. ජීවිතම් පිස්තෝලයක් හරි මොකක් හරි හංගගෙන ඉඳලා ගිහින් ඒක පෙන්නවා සල්ලි දෙන්න කියනවා. එතකොට දෙනවා. ඉතින් මම හොඳ බැංකුවකින් සල්ලි ගත්තානේ කියලා සත්‍යංකමත් කියනවා. ඉතින් ඒ වාගේ එයාගේ ප්‍රොෆෙෂන් එක හැදිලා තියෙන හැටියට තමයි ඒ වැඩ කරන්නේ. ඒ වගේම අපේ ප්‍රෝග්‍රෑම් එක හොඳ ප්‍රෝග්‍රෑම් එකක් දැමීම තමයි මේ සම්‍යක් දෘෂ්ටිය කියන කේතේර. ඒ සම්‍යක් දෘෂ්ටිය කියන එක අවශ්‍යම දෙයක්. ඒකෙන් තමයි අපේ ජීවිතේ හැඩගැහෙන්නේ. ඒ ජීවිතේ හැඩගැහෙනවා කියන්නේ මොකක්ද? හොඳ අරමුණක් කරලා යන්න. දැන් කාර් එකක් කොහේ හරි යන්න ඕන නම් ඒ කාර් එක හරවපු පැත්තට යන්නේ කාර් එක. ඉතින් ඒ වාගේ අපේ ජීවිතයත් හරවපු පැත්තට තමයි යන්නේ. ඒ ජීවිතේ හැරවීම තමයි සම්මා සංකප්ප කියන්නේ. එතකොට සම්මා සංකප්ප ඉස්ස සම්‍යක් දෘෂ්ටිය ඇති වෙලා ඊළඟට සම්මා සංකප්ප ඒ හැරෙන හැටි. ඒ හැරෙනකොට අපේ අරමුණක් හිතේ මැවෙනවා. ඒ හිතේ මැවෙන්නේ අර සම්‍යක් දෘෂ්ටිය අනුව තමයි අරමුණ හැදෙන්නේ. එතකොට ඒ අරමුණ පින්තූරයක් වශයෙන් පේනවා අරමුණ. ඒ වගේම වචනවලිනුත් මම ආවල් තැනට යනවා කියලා ඒ වගේ වචනෙන් කියවෙන්නත් පුළුවන්. ඉතින් වචනේනොත් පින්තූරේනොත් දෙකෙන්ම තමයි. එතකොට මේ ඔය අද මුගක් මේ පොත් ලියවිලා තියෙනවා. විශේෂයෙන් ඇමරිකාව ඉංගලන්තේ වැඩියෙන්ම ඇමරිකාවේ තමයි ඔය විදිහේ පොත් ලියවිලා තියෙන්නේ. දැන් ඔය පොතක් තියෙනවා මේ ඔය සමහර පින්වතුන් දැකලා ඇති Think and Grow Rich කියලා. ඒකන think කියන්නේ කල්පනා කිරීම. කල්පනා කිරීමෙන් ස්පෝසත් වෙන හැටි මේ කියන්නේ. Think and Grow Rich. එතකොට ඒ පොත ලීවේ නැපෝලියන් හිල් කියලා මේ පුද්ගලෙක්. ඒ නැපෝලියන් හිල් කියන මනුස්සයා ඔය ඇමරිකාවේ එංගලන්තයේ එහෙම වාගේ මේ රටවල් වල පොසත් වෙච්ච මිනිස්සුන්ගේ ජීවිත හොයලා බලලා ඒගොල්ල කොහොමද පොසත් උනේ ඒවා ඔක්කොම හොයලා තමයි මේ පොත ලියුවේ. ඉතින් උගාක් මේ පොත කියවලා පොසත් වෙච්ච ඉන්නවා. එයාම කියනවා අපි පොසත් උනේ මෙහෙමයි කියලා. ඒ වාගේම අර ඩේල් කාර්නගී කියලා ඒ ඇමරිකන් කෙනෙක් කියලා තියෙනවා මේ how to win friends and influence people කියලා. එතනත් ඒ පෙන්නන්නේ මේ සමාජයේ මිනිස්සු එක්ක ජීවත් වෙන හැටි ඒක කියලා තියෙනවා. සමාජයේ හරිපිළිවෙලට ජීවත් වුණොත් මිත්‍රෝත් වැඩි වෙනවා. ඒ වාගේම මේ තමන්ගේ කරන වැඩ දියුණුවට කරන්න පුළුවන් වෙනවා. දැන් ඒ වගේ මේ ඒවා තමයි ඒ දෘෂ්ටියේ ඒ දෘෂ්ටි පාවිච්චි කරලා මේ හරි පිළිවෙලට ජීවිතේ හැඩ ගැහුණා. එතන ඉඳලා කරන දේවල් ඔක්කොම අර කාරණුව තමයි කරන්නේ. ඒ කරන දේවල් මේ කියන කැලල තමයි සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව කියන්නේ. ඒ ජීවත් වෙන ක්‍රම ඒ ජීවත් වෙන ක්‍රමේ හරියට ජීවත් වෙනකොට හරියට අරමුණ කරා තමයි යන්නේ. ඒකයි ඒකේ තේරුම. දැන් මේ සමහර අය ඉන්නවා පොසත් වෙනා ඉන්නවා සමහර අය කොච්චර දඟලුවත් පොසත් වෙන්නේ නැහැ. ඒ මොකද ඒ? දෘෂ්ටි අර ප්‍රෝග්‍රෑම් කරලා තියෙන හැටි වැරද්ද දෘෂ්ටි. ප්‍රෝග්‍රෑම් එකයි එතන තියෙන්නේ. ඉතින් ඒ වාගේ අපේ දියුණුව වීමටත් ඒ හරි පිළිවෙලට කල්පනා කරන හැටි ඔක්කොම බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා. අනේක අපේ තේරුම මේ අපේ දියුණුව වෙන හැටි කොයි අතට දියුණු වුණත් ඒ ඔක්කොම වෙන හැටි තමයි මේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ පෙන්වන්නේ. ඒ ආර්ය අෂ්ටාංග මාර්ගයේ පෙන්වන්නේ හරි පිළිවෙලට යන හැටි. නමුත් ඉතින් වැරදි පිළිවෙලට යන අය ඒකෙන්ම මේ තේරෙනවා. මොකද මිත්‍යා දිට්ඨි මිත්‍යා සංකල්ප මිත්‍යා මේ වාචා මිත්‍යා සම්මන්ත සම් ඒ සම් මිත්‍යා ආජීව ඒ එක්කම ඒ මුළු ජීවිතේම හැඩ ගැහෙන්නේ මේ ක්‍රමේ. අන්න ඒකයි අපි තේරුම් ගන්න ඕන. එතකොට මේ ඉතින් අර අරමුණ ගැනීම තමයි ශ්‍රද්ධාව කියන්නේ. මේ ශ්‍රද්ධාව කියන එකේ මුනේ මොකද්ද? ජීවිතේ හරි පැත්තට හැරෙව්වා කියන එක. ඒ වටිනා දේ මොනවද, නොවටිනා දේ මොනවද කියලා තේරුම් අරගෙන ඒ වටිනා දේ කරා යෑමට මේ හැඩ ගැහිම තමයි. සද්ධා සත් කියන්නේ හොඳ දේ. දහ කියන්නේ ඒක උසස් කොට සලකන, අගය කරන. ඒ අපි අගය කරන දේ අනුව තමයි අපි ජීවිතේ හැඩ ගැහෙන්නේ. එහෙම හැදුනහම තමයි සීලය කියන එක ඇති වෙන්නේ. සීලය කියන්නේ මේ ඒකත් අපි මේ ඉංග්‍රීසි වචනයක් තියෙනවානේ සිවිලයිස් කියලා. අන්නේ සිවිලයිස් වෙනවා කියන එක තමයි සීලය කියන්නේ. එතකොට ඒ වචන සද්දෙත් කොහොම කිච්චු වෙනව නේද? සීලය සිවිලයිස් ඒ කියන්නේ මේ නරක දේවල් කරන්නේ නැහැ, හොඳ දේවල් කරන්න. දැන් ඔය ජෙන්ටල්මන් කියන වචනයක් තියෙන ඉංග්‍රීසි වචනේ ජෙන්ටල්මන් කියන්නේ මොකද? ජෙන්ටල්මන් ඒ කියන්නේ ඒ හොඳ මිනිස්සෙක් වෙනවා කියන එකයි. හොඳ මිනිස්සෙක් වෙනවා. ඉතින් මේ ඒ විදිහේ මේ හොඳ මිනිස්සෙක් වෙන්න තමයි සීලය කියන්නේ. සීලය කියන එක ඇති වෙන්න නම් ශ්‍රද්ධා කියන එක තියෙනවා. ඒ කියන්නේ ඒ හොද කියන එක අගය කරන්න පටන් ගන්නවා. එතකොට ඒ අගය කිරීම අනුව ජීවත් වීම තමයි සීලය. එතකොට සීලය කියන කොට ඒකෙත් තියෙන මේ කොටස් දෙකක්. එක කොටසක් තමයි නරක දේවල් නොකිරීම. අනිත් කොටස තමයි හොඳ දේවල් කිරීම. එතකොට නරක දේවල් නොකිරීමත් හොඳ දේවල් කිරීමත්. ඒකට කියනවා චාරිත්‍ර වාරිත්‍ර කියලා වචන දෙකක් පාවිච්චි කරනවා. චාරිත්‍ර වාරිත්‍ර. වාරිත්‍ර කියන්නේ නරක දේෙන් වැළකීම. චාරිත්‍ර කියන්නේ හොඳ දේ කිරීම. අන්න ඒක. දැන් ඕක තමයි මේ සීල බත කියන වචන දෙකේ තියෙන්නේ ඒකමයි. සීල කියන්නේ නරක දේවල් නොකිරීම. බත කියන්නේ හොඳ දේවල් කිරීම. ඒ තා වචන දෙකක් එකම විදිහට කියන්නේ. ඉතින් ඒ විදිහට සීලයෙන් විශේෂයෙන් කරන්නේ එතකොට මේ ඔතන අපි හොඳ දේවල් නරක දේවල් කියනකොට ප්‍රශ්නයක් මතුවෙනවා. මොකද්ද හොඳ කියන්නේ, මොකද්ද නරක කියන්නේ? අද මේ බෞද්ධින්ද මේ වැරදි මේ වැරදි විදිහේ කල්පනා ක්‍රමයක් පුරුදු වෙලා තියෙනවා. ඒ වැරදි විදිහේ කල්පනා කිරීම ආවේ මේ පහු කාලයකදී මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ පිරිසිදුවටම පැවතුනේ අවුරුදු 100යි 70යි. මොකද පළවෙනි ධර්ම සංගායනාව කියන එක බුදුරජාණන් වහන්සේගේ පිරිනුවන් පෑමෙන් ටික දවසකට පස්සේ තමයි පළවෙනි සංගායනාව කියන එක ඇති වුණේ. කියන්නේ එක්කහු වෙලා ඒ දේශනා කරපු සූත්‍ර විනය එහෙම කියලා ඉතින් ඒවා තෝරාගෙන මේ ඒ සංගායනාව කෙරේ. ඊළඟට අවුරුදු 100කට පස්සේ තමයි දෙවනි සංගායනාව. ඒ දෙවනි සංගායනාව කරන්න හේතුවක් තිබුණා. අවසරයක් නැත්තම් මේවා ඇදලා ගන්න ඕනේ නැහැනේ. ඒ දෙවනි සංගායනාව කිරීම මොකද සමහර අයට ඕන වුණා මේ විනය නීති කඩන්න. ඒ විනය නීති දැන් අපි වෙනස් කරන්න ඕන කියලා ඔන්න පටන් ගත්ත කට්ටිය. ඒක මේ කරන්නේ මේ ගියෝ නෙමෙයි ඒව කෙරුවේ. මේ ඔය ආන්දරෝම තමයි කෙරුවේ. ඒක එතකොට උතන හිටපු වැඩි හිටි ආන්දරෝ කියන්නේ එතන ඒ අතරේ හිටියා. ඒ බුදුරජාණන් වහන්සේ ඉන්න කාලෙ හිටපු ආනන්ද හාමුදුරුවන්ගේ ගෝලුව තමයි හිටියේ. ඒ ආනන්ද හාමුදුරුවන්ගේ ගෝලුව හිටියා කියන්නේ ඉතින් මෙඩිකාලයක් වෙන්න බෑනේ මේ බුදුරජාණන් වහන්සේගේ පිරිනමන් පෑමෙන් පස්සේ අවුරුදු 100කට විතර පස්සේ. ඒ ආනන්ද හාමුදුරුවන්ගේ ගෝලුව ඉතින් තව හිටපු වැඩිහිටි ඒ හාමුදුරුවන්ගේ ගෝලුව කියන්නේ අර හාමුදුරුවරු අපවත් වෙලා ඒ ගෝලිය විතර. ඒ ගෝලිය තමයි කීවේ එහෙම විනය නීති විනාශ කරන්න බෑ. නමුත් අර පස්සේ මහානෙච්ච කට්ටියක් හිටියා. ඒ කට්ටිය තමයි ඔය මේ ඔය නිගණ්ඨනාත පුත්ත කියලා හැම හිටියනේ. එයාගේ මේ ආපු ඒ ගොලංගේ ශ්‍රාවකයෝ එහෙම කට්ටිය තමයි මහාන වෙලා හිටියේ. ඒ අය මානවනේ මේ මේ ධර්මයේ මේ අනුගමනය කිරීමට නෙමෙයි ඒගොල්ල මානවනේ. ඒගොල්ල මානවනේ මේ වැඩි සංග්‍රහය ලැබෙනවා මේ බෞද්ධ භික්ෂුන් වහන්සේලා ගැන පැහැදීමක් තියෙන නිසා මිනිස්සු දන් දෙනවා ඒගොල්ල. ඒවා ලබා ගන්නයි ඒගොල්ල මානවනේ. ඒගොල්ලන්ට ඕනකම තිබුණේ නැහැ මේ විනය නීති අනුගමනය කරන්න. නමුත් ඒකත් මේ අවාසනාවක් කියලා කියන්න පුළුවන්. එහෙම මානවික අය වැඩි වුණා ඒ කාලේ. ඉතින් දැන් ඔය ආන්දරොන්ඩ සමහර අය දොස් කියන එක වාගේ නෙමෙයි ඒ කාලෙත් දොස් කියන්න තිබුච්ච එකක් ඕක. නමුත් ඒ කාලෙත් මේ දොස් කියන්න එක මේ කොච්චර වැරදි කරුවත් දොස් කීමෙන් තමන්ගේ හිත නරක කරගන්නවා මිස ඒකෙන් එන ප්‍රයෝජනයක් නැහැ. ඒ නිසා ඒ දොස් කීම කියන එක හොඳ දෙයක් නෙමෙයි. ඒකෙන් තමන් පාපේකුත් සිද්ධ කරගන්නවා, ඒ වාගේම තමන්ගේ හිතත් නරක කරගන්නවා. ඉතින් මේ මෙතන තියෙන ප්‍රශ්නේ විසඳගන්න බැරුව මේවල කීවා මොකද මේ අර වැඩිහිටි හාමුදුරුවෝ මේකට කැමති නැහැ. අර ඔය අලුත මහණෙනි අය තමයි මේ මේකට කැමති උනේ වෙනස් කරන්න. ඉතින් මේගොල්ල කීවා මේ මේ දැන් කිරන වැඩක් තමයි මේ මේ විසඳගන්න බැරි වෙනක ප්‍රශ්නයක් සමිතියකින් මොකද කරන්නේ? ඒකට තමයි කියන්නේ ඡන්දේ විමසනවා කියලා. වෝට් කරනවා. අපි වෝට් කරමු කියලා. කියලා වෝට් කරුවා කවුද දිනුවේ? අර විනය නීති කඩන්න ඕන කියපු අය තමයි දිනුවේ. අර මේ විනය නීති කඩන්න බෑ කියපු අය පෙරදුනා. ආ ඊට පස්සේ දැන් මෙතන කොහොමුණත් දැන් පෙරදුනාට උනාට දැන් මේ කට්ටිය වෙන් වුණා. දැන් ඒ මේ විනය නීති කඩන්න ඕන කියපු අය තමයි මහායාන කියලා මේ වචනයක් හදාගෙන වෙන් වුණා. මේ අය හීනයාන කියන මේ අයට හීනයාන කියන වචනේ පාවිච්චි කරුවා ඒ අය. මහායාන කියන අපු අය මේ තේරවාදීන්ද තමයි කියේ. තේරවාදී කියන වචනේ ඇති උනේ අර විනය නීති කඩන්න මේ කැමති නැහැ කියපු අය. නමුත් දැන් දායකයෙක් ඉන්නේ මේ මේ ලැබෙන්නේ කිකේවා. ඉතින් අර අර කට්ටිය දැන් විනය නීති කඩන්න ඕන කියලා ඒක ප්‍රසිද්ධ වුණොත් මොකද්ද වෙන්නේ? ඒ ආයත දාන දෙන්නේ නැතුව යනවා. ඒ නිසා ඒ අය හේතුවක් පෙන්වන්න ඕනේ. ඇයි මොකද අපි විනය නීති කඩන්න කැමති නැහැ කියන්නේ? ඒගොල්ලත් මොලේ තියන අය. ඒ වැරදි කාලෙට වැඩ කරන්න කැමති වුණා මොලේ තිබුණා. අර දායකින්ද එතර මොලයක් ආවේ නැහැ වෙලාවේ. මොකද මේගොල්ලෝ කියවා අපි මේ විනය නීති කඩන්න ඕන කියන එකේ තේරුම මොකටද? බුදුරජාණන් වහන්සේ විනය නීති පැනවි. ඉතින් ඕකට කියනවා මේ ප්‍රාතිමෝක්ෂ කියලා. ප්‍රාතිමෝක්ෂ කියන්නේ මේ විනය නීති අනුගමනය කිරීමෙන් මෝක්ෂයට පත් වෙනවා කියන එකයි. ඒ මෝක්ෂය කියන්නේ නිවන. ඒ කියන්නේ ඔය මේ ස්ථවිරයන් වහන්සේලා කියන්නේ වැඩිහිටි හාමුදුරුවෝ කියන එක ස්ථවිර කියන්නේ. ඒ ස්ථවිරයන් මේකට කැමති නැත්තේ ඒ සෙවිල මේකට කැමති නැති මොකද ඒ අයට රහත් වෙන්න ඕන නිසා. ඒගොල්ලන්ට රහත් වෙන්න ඕන නිසා තමයි විනය නීති අනුගමනය කරන්නේ. අපට රහත් වෙන්න ඕන නැහැ. ඒ මොකද? අපි හදන්නේ බුදු වෙන්න. රහත් වෙන්න නෙමෙයි. අපි බුදු වෙන්නයි අපි ප්‍රාර්ථනා කරන්නේ. අර අහගෙන හිටපු මේ ගීය කල්පනා කරා බුදු වෙන එක හොඳයි රහත් වෙනවට වැඩිය. එහෙනම් අපි සපෝට් කරමු. අපි දන් දෙමු එකටි. ඒගොල්ල කල්පනා කරුවේ නැහැ මේ විනය නීති අනුගමනය කරන්න බැරි මිනිස්සු කොහොමද පාරමිතා පුරන්නේ කියලා. පාරමිතා පුරනවා කියන එක ඉතර ලේසි වැඩක් නෙමෙයි මේ. විනය නීති මේ අනුගමනය කරගන්නත් බැරි නම් පාරමිතා පුරන්නේ කොහොමද කියලා කල්පනා කරුවේ නැහැ. අරගොල්ල කරන්නේ බුදු වෙන එක ලොකු දෙයක්. එහෙනම් අපි සපෝට් කරමු කියලා පටන් ගත්තා. එහෙම ගියන් තමයි මහායාන කියන එක හැදුනේ. බෝධිසත්ව කියන එකේ තේරුම බුදු වෙන්න උත්සාහ කරනවා කියලා නේ බෝධිසත්ව කියන්නේ. ඉතින් හැම කෙනෙක්ම බෝධිසත්වෙක් වෙන්න තමයි යන්නේ කියලා නේ කියන්නේ. ඉතින් ඕක වැඩේ කියන්නේ මේ ඕක ඔය කීවට කරනවා කියන එක වෙනයිනේ. කියන්න නම් බැරිය මම බුදු වෙන්න යනවා කියලා. ඕක කරන්න ගියාම නේද කියන්නේ අමාරුව. ඉතින් ඕකකින් දිගට මං ගියොත් කතාව දික් වෙනවා. ඉතින් ඒ නිසා මේ ඔය ප්‍රමාණයෙන් අපි එතනින් එජ්ක නවත්තමු. නමුත් අර මේ විශේෂයෙන් දැනගන්න ඕන කාරණය තමයි අපි මේ පිට තිබුණු ධර්ම මේ බුද්ධ ධර්මයට ඇතුළු වෙන්න පටන් ගත්තා. ඔය නිගණ්ඨනාග පුත්තක ගෝලෝ එහෙම මහණුණාම ඒගොල්ලන්ගේ අදහස් දාන්න පටන් ගන්නවා මේ ධර්මයෙන්. එහෙම වෙලා තමයි මේ බෞද්ධ අතරේ තියෙන්නේ කර්මයයි පුනරුත්පත්තියයි කියන කතාව. අනේකයි මම කියන්න හදන්නේ. දැන් මොකටද පන්සිල් රකින්නේ කියලා අද බෞද්ධයන්ගෙන් ඇහුවොත් මොකද කියන්නේ? අපායෙන් මිදෙන්න. එහෙම නැත්නම් දිව්‍ය ලෝකෙට යන්න. එහෙම නැත්නම් මේ මම් පින් කෙරුවොත් මේ හොඳ ආත්මයක් මට ලබා ගන්න පුළුවන්. ඔක්කොම කර්මයයි පුනරුත්පත්තියයි මුල් කරගෙන නැතිනේ. ඒක මොකක්ද? ඒක ආත්මార్థකාමී ප්‍රාර්ථනාව. ඒක හරියට මේ දැන් මේ ඔය බිස්නස් කරන අය මේ කරනවනේ මේ මොකක්ද ඒකට කියන්නේ? ඉන්වෙස්ට්මන්ට් කියන එකට මොකක්ද කියන්නේ? ආයෝජන. ඒ වගේ වැඩක්නේ මේ කරන්නේ. දැන් මම පින් කරන්නේ මේ පින් වල බලයෙන් මම දිව්‍ය ලෝකෙට යන්න. එහෙම නැත්නම් මනුස්ස ආත්මයක පොසත් වෙලා උපදින්න. ඒ වගේ කල්පනාවෙන් කරන ආත්මార్థකාමී කල්පනාවක්නේ. මං අපායෙන් මිදෙන්න කීවත් ඒ ආත්මార్థකාමී කල්පනාව. එතකොට ආත්මార్థකාමී කල්පනාවක් මුල් කරගෙන පින් කරනවා නම් ඒ පින් කිරීමේ ශක්තිය නැහැ. ඒ ඔය මේ සූත්‍රයක තියෙනවා එක්තරා එක්තරා පුද්ගලෙක් ආවා බුදුරජාණන් වහන්සේ හම්බ වෙන්න. ඒ පුද්ගලයා ඔය නිගණ්ඨනාථ පුත්‍ර කියන ඒ කාලේ හිටපු ගුරුවරයෙක්. ඔය බුදුරජාණන් වහන්සේ ඉන්න කාලයම හිටියා තව මේ ගුරුවරු 6 දෙනෙක්. ඒ 6 දෙනාගෙන් එක්කෙනෙක් තමයි නිගණ්ඨනාථ පුත්තේ නිකන්ට නාද පුත්ත කියන්නේ නිර්වස්ත්‍රයෙන් තමයි එයා හිටියේ. ඔක්කොම මොකද කියේ මේ අපි දුක් දෙන්න ඕනේ. ශරීරයට දුක් දෙන්න ඕනේ. මේ ඇඳගෙන හිටියත් ඒකත් සපක්. ඒ නිසා ශරීරයට දුක් දීලා දීපු තරමට තමයි අපි මේ අතීතයේ කරලා තියෙන පාප වලින් මිදෙන්නේ. අතීතයේ කරලා තියෙන පාප වලින් මිදෙන්න නම් දැන් දුක් විඳින්න ඕනේ. එතකොට මේ අතීතයේ ඒ ඔක්කොම පාපේ මිදුනහම තමයි අපට මේ සංසාරයෙන් ඈතර වෙන්න පුළුවන් වෙන්නේ. නිවනක් ලබන්න පුළුවන් වෙන්නේ එතකොටයි. එහෙම කරලා දුක් දීම තමයි ඒගොල්ලන්ගේ ක්‍රමය. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තිබුණේ එහෙම නෙමෙයි. මේ අතීතේ පව් කරලා තියෙන්න පුළුවන්. ඒ පාපයෙන් මිදෙන්න නම් පින් කරන්න ඕන. දැන් පින් කිරීමෙන් තමයි අපට ඒ අතීතේ පාප වලින් මිදෙන්න පුළුවන්. ඒ පින් වල බලයෙන් අර පව් වලින් එන විපාක නැතුව යන්න පුළුවන්. දුක් දීමෙන් එක කරන්න බෑ. ඉතින් එහෙමයි බුදුරජාණන් වහන්සේ කිව්වා. ඉතින් කොහොම හරි දැන් මේ නිගණ්ඨනාථ පුත්‍රගේ ගෝලෙ මේ ඇවිදින් ඒ බුදුරජාණන් වහන්සේ ආපු වෙලාවේ බුදුරජාණන් වහන්සේ අහුව ප්‍රශ්නය ඔය මේ පුද්ගලයන්ගේ මේ ගුරුතුමා මොනවද උගන්වලා තියෙන්නේ කියලා. ඊට පස්සේ එයා කීව මේ අපට උගන්වලා තියෙන්නේ මේ අනුණ්ඩ හිංසා පීඩා කෙරුවොත් අපායට යනවා. හොරකම් කෙරුවොත් අපායට යනවා. කාමයේ වර්ධව හැසිරුනොත් අපායට යනවා. බොරු කීවොත් අපායට යනවා. කේලම් කීවොත් අපායට යනවා. ඉතින් මේ මත්පැන් මේ පාවිච්චි කෙරුවොත් අපායට යනවා. අන්න එකයි කියලා කියන්නේ. අද බෞද්ධයෝ එහෙම නේද හිතන්නේ. බුදුරජාණන් වහන්සේ කීවා ඕමනම් ඔබතුමාගේ ගුරුවරයා ඕමනම් උගන්වලා තියෙන්නේ බලා ඔක්කොම අපායට යනවා කිව්වා. ඇයි මොකද කවදා හරි බොරුවක් කියලා කියනවා නම් ඉවරයි අපායයි. ඉතින් ඒ විදිහට මේ එහෙම නෙවෙයි මම උගන්වන්නේ කිව්වා. මම උගන්වන්නේ අනුන්ට හිංසා පීඩා කිරීම නරක ක්‍රියාවක්. ඒ නිසා ඒක අතහැරපන්. හොරකම් කිරීම නරක ක්‍රියාවක්. ඒ නිසා ඒක අතහැරපන්. ඒ වගේ ඔක්කොම පංචශීලයට ඒ විදිහටයි කියන්නේ. මගේ ශ්‍රාවකයෝ මේව අතාරිනවා මම මේක උගන්වපු නිසා. ඒක විතරක් නෙමෙයි මෛත්‍රිය, කරුණාව, මුදිතාව, උපේක්ෂාව දියුණු කරනවා. ඒ කියන්නේ මේ ක්‍රමයට කියනවා තව සූත්‍රයක ඒක තවත් වැඩි විස්තර කරලා කියනවා. ඒක කියනවා අත්ථූපනායක ධම්මපරියාය කියලා. අත්ථූපනායක ධම්මපරියාය කියන එක මේ අද මේ ක්‍රිස්තු සාහිත්‍යයේ කියලා තියෙන එකක්. ඒකට ඉංග්‍රීසියෙන් කියනවා do unto others as you love others do unto you. ඒ කියන්නේ අනුන්ද මේ නෑ තමන්ද යම් කිසි කෙනෙක් හොරකම් කරනවා නම් තමන්ගේ දේවල් තමන් කැමති නැහැනේ. ඒ වාගේම තමන් හොරකම් කරනවා නම් අනුන්ගේ දේවල් ඒකටත් කැමති නැහැ. ඒ නිසා මම හොරකම් කරන්නේ නැහැ. අන්න ඒක තමයි ඒ අනුන් තමන්ට සලකන එක තමන් කැමති නැත්නම් ඒ වාගේම තමයි අනුහොත් කියලා අපි අනුන්ට හිංසා පීඩා කරන්නේ. ඒක මෙතන මුල් වෙන්නේ අපායට යන කතාවවත් දිව්‍ය ලෝකෙට යන කතාවක් නෙමෙයි, කර්ම කතාවකුත් මෙතන නැහැ. මෙතන කර්මය කියන්නේ ක්‍රියාව. එතකොට ඒ ක්‍රියාවේ හොඳ නරකකම තියෙන්නේ අනුන්ව හිංසා නොකිරීම. දැන් කාමයේ මේ කාමයේ නෙමෙයි. පානාති පාත කියන එකේ තේරුම ගන්න. පාන කියන්නේ ප්‍රාණීන් කියන එකයි. ඒ කියන්නේ පාන කියන සත්වයෝ. පාත කියන්නේ මොකද? පාලි වචනේ පාත කියන්නේ පහත හෙලනවා කියන එක. අතිපාත කියන්නේ උගාත්ම පල්ලහැට. ඒ කියන්නේ අනුන් ගැන සලකන්නේ නැහැ. අනුන්ද ඒකට අපි කියනවා මේ respecting life නැත්නම් disrespecting life. අන්න ඒකයි ඒකේ තේරුම. ඒ කියන්නේ ජීවත් වෙන අනිත් සත්වයොත් මේ ඒ සත්වෙින්ද ඒ අයගේ සැප දුක් තමන්ගේ සැප දුක් වාගෙම කියලා සලකනවා. ඕකට තමයි මෛත්‍රිය කියන්නේ. සීල සත්‍යෝ නිදුක් වෙත්වා නිරෝග වෙත්වා සුවපත් වෙත්වා කියලා හිතන්නේ අනුන්ට ගැන සැලකීම. දැන් ඉංග්‍රීසියෙන් කියනවා consideration for others. එහෙමත් කියනවනේ. ඒ කියන්නේ මේ තමන් විතර ජීවත් වෙලා තමන් විතර හොඳට කාලා බීලා ඉන්නවා, අනිත්යෙන් මක බෑ වෙලා ගියත් කමන්න කියලා ඒ වාගේ හිතනවා නම් ඒක තමයි පානාතිපාත. ඒකෙන් වැළකීම තමයි මෙතන පානාතිපාතයෙන් වැළකිනවා කියන්නේ. ඉතින් මෙතන කියන්නේ නිකම්ම සත්තු මරන්න එපා කියන කතාව නෙමෙයි. මෙතන මේ ජීවිතය කියපම මේ තිරිසන් ගැන විතරක් නෙමෙයි, මනුෂ්‍යෝ ගැන අපි සැලකීම. එතකොට ඒකම මුල් වෙලා තමයි මුළු පංචශීලයේම තියෙන්නේ. ඒ වාගේම දසශීලියවත් ඒවම තමයි මේ කරන්නේ. එතකොට ඒ විදිහට සීලය කියන්නේ එක ඒකම තමයි අද මේ ඉංග්‍රීසි මිනිස්සුව අරදීන් අපිට මේ ඉගැන්වෙන්නේ තෝකම තමයි. ඔය ආගමෙන් උගන්වන්නේ තෝ ක්‍රිස්තියානි ආගමෙන් උගන්වන්නේ තෝම තමයි. ඔය මේ බයිබලේ කියනවා ක්‍රිස්තු ස්වාමීන්ගේ දේශනාවල් ඒ වගේ තියෙනෙත් ඒකයි මම කියන්නේ. මේ විතරම ක්‍රිස්තු ස්වාමීන් කියන්නේ බෞද්ධයෙක් කියලා, ක්‍රිස්තියානුකාරයෙක් නෙමෙයි. ඉතින් ඒ මොකද ඒක වෙනම ඉස්සරහ ඒකට මම දිගට ගියොත් වෙන පාරක් යවෙනවා. ඒවා අහු කාලේක ඕන්න කතා කරන්න පුළුවන්. නමුත් විශේෂයෙන්ම මේ මෙතන තියෙන්නේ මෛත්‍රිය කරුණාව මුල් කරගෙන තමයි පංචශීලයේ තියෙන්නේ. ඔය කර්මයයි පුනරුත්පත්තියයි මුල් කරගෙන නෙමෙයි. අන්න ඒකයි. ඒකෙන් කියන්නේ මේ කර්මයේ පුනරුත්පත්තිය කියන එක වැරදි කියන එක නෙමෙයි. ඒ කියන්නේ කර්මය කියලා එකක් නැහැ, පුනරුත්පත්තිය කියලා එකක් නැහැ කියන කතාවක් නෙමෙයි මේ කියන්නේ. ඒක මුල් කරගෙන පංචීල රකින්නවා නම් ඒක හරිපීයේ පංචීලයක් නෙමෙයි. ඒ සිවිලයිස් කියන වචනේ තේරුම ඒකනේ. ඒ මිනිස්සුන්ද මේ හිරිහැර නොකර ජීවත් වීම තමයි සිවිලයිස්. අන්සිවිලයිස් කියලා කියන්නේ මේ අනුන්ට හිංසා පීඩා කරන මිනිස්සු කියන එක. ඒකයි ඒකේ තේරුම. එතකොට මනුෂ්‍යෝ හරිපිළිවෙලට දියුණු වෙන්නේ තමන්ගේ ක්‍රියාවවල. අන්නේ ක්‍රියාවට මුල් තැන දීමට තමයි කර්මය කියලා කියන්නේ. අන්න ඒකයි මෙතන තේරුම් කරන්නේ. ක්‍රියාවට මුල් තැන දීම. ඒ ක්‍රියාවට මුල් තැන දීම තමයි හරිපිළිවෙලට ක්‍රියා කිරීම. දැන් අපේ මේ සිංහල මිනිස්සු පුරුදු වෙලා තියෙනවා කරදරයක් වුණාම අනේ මගේ කර්මය. ඒක සම්පූර්ණ වැරදි කල්පනාවක්. මේ මගේ කර්මය නෙමෙයි, මේක මගේ විපාකේ කියනවා. මේ කර්මය නෙමෙයි. දැන් කර්මය කියන්නේ දැන් කරන ක්‍රියාවට. ඒ විපාක කියන්නේ අතීතයේදී කරපු ක්‍රියාවක එන විපාකය. මේක කර්මය කියන්නේ දැන් මම මේ දුප්පත් පවුලක ඉපදුනත් මේ මගේ කර්මිකී කියලා අඬා හිටියොත් ඒ මිනිස්යාට දිනුවක් නැහැ. නමුත් ඒ දුප්පත් පවුලක ඉන්න මිනිස්යා මගේ කර්මේ කරන්න ඕනේ. ඒ කියන්නේ මං කර හරි පිළිවෙල ක්‍රියා කරන්න ඕනේ. දැන් මේ පින්නතුන් අහලා ඇති මේ ඇමරිකාවේ හිටියා මේ මොකද්ද මේ ප්‍රෙසිඩන්ට් මේ මොකද්ද මේ ඒ ප්‍රෙසිඩන්ට් ඒබ්‍රහම් ලින්කන් අහලා තියෙනවා නේද? ඒ ඒබ්‍රහම් ලින්කන් කියන මිනිස්සයා ඉපදුනේ දුප්පත් පවුලක. ඒ ඒබ්‍රහම් ලින්කන්ගේ පියා මේ ගස් කපලා තමයි ජීවත් වුනේ. ගස් කපීම තමයි එයාගේ මේ ජොබ් එක. ඉතින් ඒ මිනිස්සයා හිටපු ගේ මේ ලී වලින් හදාපු ගෑ. ලී කියන්නේ දැන් ඔය මේ මෙහෙත් දැන් ඔය ලී වලින් තමයි ගෙවල් ගන්නනේ. ඒ ක්‍රමයක නේ මේක නිකම්ම ගස් කපලා ඒවා එක පිට එක තියලා තමයි බිත්තිය වගේ හදන්නේ. ඉතින් එහෙම හදාපු මේ මේ ගෙවල් ඒවා නිකන් අපේ පොල්ලතු මඩුව ආගේ ඒ වගේ ගේක තමයි හිටියේ. එහෙම ඉඳලා එයා මම දුප්පත් මගේ කර්මිකී කියලා එයා හිතියේ නෑ. එයා මොකද කරුවේ? මම කොහොමhari දියුණු වෙන්න ඕන කියලා මේ හැතක්ම ගණන් ඈත ගිහින් ඉස්කෝලේ ඉගෙනගෙන පොත් ගන්න සල්ලිත් නෑ. නමුත් මේ බොහොම දුර ගමන් කරලා ඔය පුස්තකාලවල වලින් පොත් අරගෙන ඒවා ගෙදරගෙන කියවලා ඒ කියවන්න මේ රැට තමයි කියවන්න මේ තියෙන වෙලාව. ඒක කරන්ද හරියට මේ ලයිට් මේ දැන් වාගේ මේ ඉලෙක්ට්‍රික් ලයිට් තිබුණා නෑ. ඔය ඉටිපන්දම් පත්තු කරගෙන ඒ එළියෙන් තමයි මේ පොත් කියෙන්නේ. එහෙම කරලා අන්තිමට ඒ මිනිස්සයා නීතිඥයෙක් වුණා. ඒ නීතිඥෙක් වෙලා ඉඳගෙන ඒ ඔය දේශපාලනයට ගිහි කොහොම හරි අන්තිමට ප්‍රෙසිඩන්ට් තත්වයට පැමිණියා. එතකොට ඒ ප්‍රෙසිඩන්ට් තමයි මේ වාල්ු නැති කෙරුවේ. නැත්නම් ඇමරිකාවේ හිටියව අප්‍රිකාවෙන් අරගෙන ගිය මිනිස්සු වාල්කමට කියාගෙන පඩි දීලා වැඩ ගත්තා නේද? ඒ මිනිස්සුන් කණ්ඩ විතරක් දුන්නා. යන්තම් ඔය මොනවා හරි කණ්ඩ දීලා වැඩ ගත්තා. ඒ වාල්කමට ගත්තේ ඒක නැවැත්තුවේ නැක නැති කෙරුවේ. ඒක තමයි කරන්නේ. ඉතින් ඒ විදිහට එච්චර මේ කරපු මිනිස්සෙක් හැටියට දියුණුවනේ කොහොමද? අර හරි පිළිවෙලට ක්‍රියා කරපු නිසානේ. අන්න ඒකයි. ඒක තමයි කර්මයේ කියන්නේ තේරුම. ඒකයි මේ බුදුරජාණන් වහන්සේ කියලා තියන්නේ මේ මේ කර්මයේ ක්‍රියාව තමයි මුල් වෙන්නේ. කමං කරන ක්‍රියාව තමයි මුල් වෙන්නේ. නමුත් ඒ ක්‍රියාවටත් වැඩිය මුල් වෙන්නේ මොකද්ද? හිතවිල්ල. තමන්ගේ හිතවිල්ල. ඒ හිතවිල්ල තමයි සම්‍යක් දෘෂ්ටිය. අර ප්‍රෝග්‍රෑම් එක. දාන ප්‍රෝග්‍රෑම් එක. අන්න ඒ විදිහටයි අපේ ජීවිතයේ වාසනාවන්ත කරගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මීට වඩා මන් දීවුණු වැඩි කතා කරන්න ගියොත් මේ ඔයගොල්ලන්ට කන්න හම්බෙන්නේ නැතු වෙනවා. ඉතින් ඒ නිසා ඉතින් මන් මෙතනින් අවසන් කරනවා. අද මේ පින්වතුන් ඉතා ශ්‍රද්ධාවෙන් භක්තියෙන් දානේ පිළියෙල කරගෙන ඇවිත් මේ මහා සංඝරත්නයෙම ඒ වගේම දානේ මුල්කොට බුදුරජාණන් වහන්සේගේ ගුණ මෙනෙහි කරලා දන් දුන්නා. ඒ වගේම මේ උපාසක කට්ටියටත් ඒ දාන පිරිනැමුවා. ඒ වාගේ මේ විදිහේ ධර්මයක් ශ්‍රවණය කිරීමෙනුත් පින් ලැබුණා. මේ විදිහේ විශාල පින් රාශියක් අද රැස් කරගත්තා. ඒ සියලු පින් මේ මියගිය ඥාතීන්ටත් අනුමෝදන් වේවා, ඒ වාගේම සියලු දෙවි දේවතාවුන්ටත් අනුමෝදන් වේවා. අපි ඒව ගාථා කියලා අනුමෝදන් කෙරුවා. නමුත් ඒ වාගේම මේ සියලු දෙනාගේම මේ පින් වල බලෙන් සියලු සංසාර දුකින් මිදී අමා මහ නිවන් සුව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරන සාදුකාරයෝ. හොඳයි. මොනවා දැන් ආහාර ගන්න. බොන්ඩ ජූන් වතුර තමයි මට ඕන කරන්නේ. මේක ටිකක්
අස්නේ දෝනියෝ.
හොඳයි. ටිකක් රත් කරලා බලන්න.
මයික් එක දෙන්න.
ඈ
මයික් එක.
මොකද්ද?
මයික් එක තියමු.
ආ. ආ, පින්ගෝස් එකට එනක් කඩියක්.